සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්වත්නි, තුන්වක් සමසා වදාළමින් ලෝ පහළ වූ තථාගතයන් වහන්සේලා ධර්ම මාර්ග දෙකක් ලෝකට දේශනා කරනවා. ඒ ලෞකික ප්‍රතිපදාව හා ලෝකෝත්තර ප්‍රතිපදාව. හැබැයි ලෝතුරා බුදුවරු ලෝ පහළ වෙන්නේ ඒ ලෝකෝත්තර දේශනාව සාමුක්කාංශික දේශනාව ලෝකෙට පවත්වන්න. බුදු පදවිය පතාගෙන එන්නෙම බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචේ පරි තින්නෝහං කාරිසාමි සංසාරෝ ගාමහම්බය. මේ ලෝක සත්‍යාව අවබෝධ කරවන සංසාර සාගරයෙන් එතර කරනවා කියන මේ මහා පුරුෂ චින්තාවයි බෝසත්යන් වහන්සේලා ඛණ්ඩව පවත්වන්නේ. බුදු පදවියට පත් වෙලා සියලු ලෝක සත්වයා මුදවීමේ ඕනකම කැමැත්ත නැති වෙනවා නෙමෙයි. බුදු පදවියට පත් වුණාට පස්සේ ඒ බෝධිසත්ව චින්තාව එහෙමම පවතිනවා. හැබැයි උන්වහන්සේට වැටහෙනවා අල්ප රජස්ක මහා රජස්ක දෙපිරිසක් ලෝකේ ඉන්න බව. බොහෝ කෙලෙස් සහිත අයත් ඉන්නවා, කෙලෙස් අඩු අයත් ඉන්නවා. බොහෝ කෙලෙස් සහිත අයව මේ ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ලබා දෙන්නට නොහැකි බව උන්වහන්සේ දකිනවා. එනිසා උන්වහන්සේට සිදු වුණා හැම නිදිරි උදෑසනක්ම මහා කරුණා සමාපත්තියට සමවදිනින් හැම උදෑසනකම ලෝකයේ දිහා බලන්න. කාටද මම අද පිහිට වෙන්නේ, පිළිසරණ වෙන්නේ කියලා. මම පිහිට වෙන්නේ, පිළිසරණ වෙන්නේ කාටද කියලා හොයලා සුදුස්සන් හොයාගෙන තුරිතානුතුරිත චාරිකාවෙන් උන්වහන්සේ වැඩම කළා. සොයාගෙන ගිහිල්ලා උන්ට පිහිට වුණා. සාමුක්කාංශිකේ චතුරාර්ය සත්‍ය දේශනාව සිද්ධ කළා, අවබෝධ කළා, සසරින් එතර කෙරෙව්වා. ඊළඟට මේ ලෝකේම අවබෝධ කරවන්න බැරි මහා රජස්ක පිරිසක් ලෝකේ ඉන්න බව දැක්කා. උන්වහන්සේ යන්නේ ඒ අයට අනුකම්පාවෙන් අද නුසුදුසු වුණත් හෙට මගේ ශාසනයේ ශ්‍රාවකයෙකු හමු වේ හෝ කල්‍යාණ මිත්‍රත්වයේ ලබාගෙන අනේ මේ සසරින් එතර වෙන්නට සුදුසුක්ම වේවා, සුදුසුකම ලබත්වා කියන මහා කරුණාවෙන්ම ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවට අතිරේකව ලෞකික ප්‍රතිපදාවක්ද දේශනා කොට වදාළා. ඒ අනුව සම්මාදිට්ඨිකහං වික්ඛවේ ද්වයං වදාමි. සම්මාදිට්ඨිය ආකාර දෙකකින් දේශනා කළා. ඒ ආකාර දෙකට අනුරූපීව සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීවායාම සත්‍යමාදී ඒ අංගද වින් වින්ව දේශනා කළා. එනිසා මේ ශාසනයේ ලෞකික ප්‍රතිපදාවක් තියෙනවා, ලෝකෝත්තර ප්‍රතිපදාවක් තියෙනවා. ලෞකික ප්‍රතිපදාව දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මාර්ගයේ පෙරට කොට පවතින. ලෝකෝත්තර මාර්ගය සීල, සමාධි, ප්‍රඥා. ත්‍රි ශික්ෂා මාර්ගයයි ඒ ලෝකෝත්තර මාර්ගයේ ප්‍රතිපදාව හැටියට පෙනෙන. අද දවසේ අපි විශේෂයෙන් ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවට අදාළ වැඩපිළිවෙල පිළිබඳවයි කතා කරන්න මහන්සි ගන්නෙ. ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවේ අවස්ථා දෙකක් තියෙනවා. ආදිකම චාරියක ප්‍රතිපදාව හා බ්‍රහ්මචාරියක ප්‍රතිපදාව කියලා ඒ වැඩ පිළිවෙල කොටස් දෙකකින් අංග දෙකකින් යුක්ත වෙනවා. ඒ ආදිමඥාචාරියක ප්‍රතිපදාවටම කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. බ්‍රහ්මචාරියක ප්‍රතිපදාවට කියනවා ප්‍රතිපදාව කියලා. මේ බ්‍රහ්මචර්ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි බ්‍රහ්මචර්ය ප්‍රතිපදාව කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයම. ඒ ලෝකෝත්තර මාර්ගයට පිවිසීම සඳහා, ඇතුළු වීම සඳහා ඇත්තා වූ පූර්ව වැඩපිළිවෙලට කියනවා ආදිබ්‍රහ්මචර්යයක ප්‍රතිපදාව ලෙවත් පූර්ව ප්‍රතිපදාව කියලා. ඒ අනුව වැඩපිළිවෙළවල් දෙකක් තියෙනවා. සමහර කෙනෙක් මේ ශාසනයේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේම මගපල පිළිවෙලින් මහරහත් පදවියෙන් සැනසෙන අවස්ථා බොහෝම අපි කියවලා තියෙනවා, අහලා තියෙනවා. තවත් සමහර කෙනෙක් බොහෝ උත්සාහයෙන්, වීරයෙන්, මහා වර්ෂ ගණනාවක් කැප වෙලා මහන්සි වෙලායි ඒ මඟපල පිළිවෙලින් රහත් පදවියට එන්නේ. කෙනා කෙනාගේ චරිතයන් අනුව සිතේ පවතින ආශ්‍රව අනුසය ධර්මයන්ගේ ප්‍රමාණය අනුව උත්සාහයේ, වීරයේ අඩුවෙඩිකම අනුව, ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩුණු නොවැඩුණු බව අනුව ඒ වෙනස් වෙන්නට පුළුවන්. කෙසේ නමුත් අපි හැම කෙනෙක්ම නිවන් දැකීම නම් ඒ කායන අරමුණ බලාපොරොත්තුව, ඒ සඳහා සුදුසු නිසි වූ වැඩ පිළිවෙලක් තියෙන්නට ඕන. වැඩ පිළිවෙලක් නිසි වූ වැඩ පිළිවෙලක් නිසි වූ ප්‍රතිපදාවක් නැතිව ඒ බලාපොරොත්තුව නම් කවදාවත් මිටි කරගන්න හම්බ වෙන්නේ නැහැ. කවදාවත් ඉටු කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්න නම් ඍජු වූ මඟ අපට තිබෙන්නට ඕන. අපිට යම් තැනකට යන්න ඕන කියන කැමැත්ත අදහස විතරක් තිබිලා ප්‍රමාණවත් නැහැ. ඔබ හිතන්න ඔබට ලෝකේ කවුරු හරි පුද්ගලයෙක්ව මුණගැහෙන්න ඕන, කවුරු හරි සත්පුරුෂයෙක්ව කෙනෙක්ව මුණගැහෙන්න ඕන. හැබැයි ඒ පුරුෂයාගේ කිසිදු තොරතුරක් කොහේද කොතනද ඉන්නේ, කොයි රටේද ඉන්නේ, කොයි පළාතේද ඉන්නේ, කොයි මාවතේද ඉන්නේ, කොයි අංකයේද, මේ ලිපිනයේ තොරතුරු මුකුත් නොදැන අපි මේ පුද්ගලයාව හොයාගෙන යනවා කියන එක කවදාවත් නොවේදෙන. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කළ ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. එක්තරා තරුණියක් හැවතැනම ඇවිද ඇවිද ලෝකේ ලස්සනම කුමරිය ජනපද කල්යාණිය හොයනවලු. මගකට හමු වෙන අය අහනවලු, කාවද හොයන්නේ? මම ජනපද කල්යාණිය හොයනවා. ජනපද කල්යාණි කොයි රටේද ඉන්නේ, කොයි නගරේද ඉන්නේ දන්නේ නැහැ කියනවා. ඔය ඔබ හොයන ජනපද කල්යාණිගේ අම්මා තාත්තා කවුද? ඒත් දන්නේ නැහැ. ඔය ජනපද කල්යාණි මොන වගේ හැඩරුව තියෙන කෙනෙක්ද? ඒත් දන්නේ නැහැ. මොන ගමේ ජීවත් වෙන්නේ? දන්නේ නැහැ. මොන වීදියකද ඉන්නේ? ඒත් දන්නේ නැහැ. ජනපද කල්යාණිව හොයනවා, ජනපද කල්යාණිගේ වගතුකම ගොවත් නොදැන. මහණෙනි, ඔබ කවදාවත් ජනපද කල්යාණි හොයාගන්නේ නැහැ, හොයන්න බැහැ. හොයාගන්න ඕන කරන කිසිදු ලක්ෂණයක් තොරතුරක් ඔහු ළඟ නැහැ. ඒ වගේ අපිත් නිවන් දකින්න කියලා ඕනකම තිබුණාට හෙව්වට මහන්සි වුණාට හම්බ වෙන්නේ නැහැ. නිවන කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නවා. නිවන කියන්නේ මොකක්ද? නිවන ලැබෙන්නේ මොකක් නැති වුණොත්ද? ඒක ලබන්නේ කොහොමද? මේ වැඩපිළිවෙල සියල්ලම දැනුවත් වුණු කෙනෙකුට විතරයි ඒ සොයනදී ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලක් දෙනේ වැඩපිළිවෙල ජනපද කල්යාණිය හොයුවා වගේ. නිවන් දකින්න ඕනකම තියෙනවා, උත්සාහය තියෙනවා, මහන්සි වෙනවා, කැපකිරීම කරනවා. මේ නිවන කියන්නේ මොකද්ද කියලාවත්, ඒක ලබන්නේ කොහොමද, කොහොම එකක්ද කියලාවත් දැනුමක් අපි ළඟ නැහැ. අපි මුගක් දෙනෙක් හිතාගෙන ඉන්නවා නිවන් දකින්න නම් භාවනා කරන්න ඕන කියලා. භාවනා කළොත් තමයි නිවන් දකින්නේ කියලා. ඒ මායගෙන් අපි ඇහුවාම භාවනා කරලා කොහොමද නිවන් දකින්නේ කියලා, ඒක දන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ භාවනා කරනකොට ඉමේම ලැබෙන දෙයක් කියලා නිවන. ඉමේම ලැබෙන දෙයක් කියලා නිවන. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. භාවනාව කියලා කිව්වම විවිධයි, විෂමයි. බුදුරුලෝ පහළ වෙන කල්හිත් ලෝකේ භාවනාවක් තියෙනවා. අපි දන්නවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආරාර කාලාම උද්දකාරාම පුත්ත වෙන්නේ තවුස්වරු ළඟ භාවනා කරලා ප්‍රථම අධ්‍යානෙ, තුති අධ්‍යානෙ, තති අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ හේද ඉක්මවා ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකේ සංඥායතන, නේව සංඥාන අසංඥායතන කියන මේ සමාපත්ති ඥාන සමාපත්ති පුදවගත්ත ධ්‍යාන සමාපත්ති රූපී අරූපී ධ්‍යාන ලැබුව මේ භාවනාවේ ප්‍රතිඵල. හැබැයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ සියලු ධ්‍යාන සමාපත්ති වඩලා මේ භාවනාව මේ ධ්‍යානය මේ සමාපත්තිය ජාති ජරා මරණයට උත්තරයක් නොවේ කියල, මෙතන නිවන නැත්තේ කියල අතහැර දාලා ප්‍රතික්ෂේප කරලා ගයා ශීර්ෂයට වැඩම කළේ. බුද්ධ චරිතය කියවනකොට අපි මේ ටික අහලා ඉගෙනගෙන තියෙනවා. දැන් අපි නිවන් දකින්නේ කියලා කරන භාවනාවක් උන්වහන්සේ බැහැර කළ ප්‍රතික්ෂේප කළ දේන අපේ උත්සාහය ව්‍යර්ථය නිසල් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන දේ හරිම දෙයක් වෙන්නවා. නිවන් දකින්න සසර සැප පිණිස ඕන දෙයක් කරන්න පුළුවන්. අපි දන්නවා පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියලා සංඛාර තුනක්. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හට ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසායි පුඤ්ඤාවි සංඛාරය, අපුඤ්ඤාවි සංඛාරය, ආනිඤ්ඤාවි සංඛාරය. පුඤ්ඤාවි සංඛාර කියනකොට අපි මෙලොව ජීවිතේ අපි කරන දේන සාමාන්‍ය කුසල චේතනාවේ ඉඳලා චතුර්ථ ධ්‍යාන කුසල චේතනාව දක්වාම අයිති වෙන පුඤ්ඤාවි සංඛාරයට. සියලු අකුසල චේතනා අපුඤ්ඤාවි සංඛාරයටයි අයිති. අරූපී ධ්‍යාන කුසල චේතනා ආනිඤ්ඤ සංඛාරයටයි අයිති. දැන් බලන්න ලෝකයේ තුල තියෙන මේ කුසල අකුසල සියලු චේතනා අවිද්‍යාව කර්ත්‍ය කරගෙන කර්ම සහිතයි. ඒ නිසා මොකද්ද ලැබෙන ඵලය? සංඛාර පත්‍ය විඥාන. මේ නිසා මේ සංඛාර නිසා ප්‍රතිසන්දි විඥානය හටගන්න. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප, නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන, සලආයතන ප්‍රත්‍යයෙන් විඥාන, පස්ස පස්ස ප්‍රත්‍යයෙන් වේදනා, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන, උපාදාන ප්‍රත්‍යයෙන් භවේ, භව ප්‍රත්‍යයෙන් ජාතිය, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මේ සියලු දුකේ හට ගැනීම වෙනවා. අවිද්‍යාව කියන තැනින් ආරම්භ වුණා. වෙනස් කරන්න බැහැ කාටවත්. එතකොට දැන් අපි නිවන් දකින්නවා කියලා කියන්නේ නැවත කොතනක හෝ කොහේ හෝ ප්‍රතිසන්දි විඥානයක් හදාගන්න එක නෙවෙයි. ඒ ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති තැනයි අපි නිවන කියලා හඳුන්වන්නේ. එතන උපදින තැනක් වෙන්න බෑ. ප්‍රතිසන්දි විඥානයේ හටගන්න තැනක් වෙන්න බෑ. එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ හටගන්න තැනක් වෙන්න බෑ නිවන. ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධි මරණේ නැති තැනනේ නිවන. එතකොට සංඛාර පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ සංඛාරයන්ගෙන් ලබන ඵලය ප්‍රතිසන්දිය විඥානයේ නැවත හට ගැනීම නම්, උත්පත්තිය උපත නැවත ඇතිවීම නම්, එහෙනම් අපිට පුඤ්ඤ සංඥානි සංඛාරයක්, අපුඤ්ඤානි සංඛාර, ආනෙන්ජානි සංඛාර රැස් කරලා ඒ නිවන ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒසයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පුඤ්ඤාන් සංඛාර ඉක්මවා ගිහිල්ලා ආනෙන්ජ සංඛාරත් වැඩලා උද්දකාරාම පුත්තගෙන් අටවෙනි සමාපත්තියත් වැඩලා ඉගෙනගෙන වැඩලා මේ සියල්ලම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර බව, මේ සංඛාරයට, මේ කර්මයට, මේ කුසල චේතනාවට ප්‍රතිසන්දී නැවත හිමි වෙන බවක් දැකලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ නිමාවක් නොවන බව දැකලායි උන්වහන්සේ අතහැරෙන්නේ. එහෙනම් අද අපි කරන දේ නිවන් දකින්න නම්, නිවන් දකීමේ කැමැත්තෙන් නම් අපිට හොයන්න වෙනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න පුඤ්ඤ අපුඤ්ඤානෙන්ජ කියන මේ යම් සංඛාරයක් රැස් කරන බව වෙන්න බෑ. ඉවරයි. ඊට වෙනස් වැඩ පිළිවෙලක් අපිට හොයන්න වෙනවා අවිබාධේ. දැන් අපිට මේ අදහස් ටිකට ගැටීමක් නැහැ. අපි කරන දේ නිවන් දකින්න කියලා මොනතරම් කැප වෙලා කළත් ඒක පුඤ්ඤාමි සංඛාර ගණයට අයිති නම්, එහෙම නැත්නම් ආනෙන්ජ සංඛාර ගණයට අයිති නම්, අකුසල සංඛාර ගණයට අයිති නම්, ඒ රැස් කිරීම, ඒ විහෙස, ඒ මහන්සිය නිර්වාණ ප්‍රතිපදාව වෙන බෑ. නිවන් දකින වැඩ පිළිවෙලට වෙන බෑ. එහෙනම් දැන් අපිට විඥාන නිරෝධයක් නැවත ජාතිය නොහට ගන්න නම්, නැවත ඉපදීමක් නොවන්නට නම්, නැවත ඉපදීමක් නොවුවොත් තමයි ජරා ව්‍යාධි මරණයෙන් තොර වෙන්නේ. ජරා ව්‍යාධි මරණයෙන් මිදුණොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් මිදෙන්නේ. එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් මිදෙන්න නම් ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න ඕන. ජරා ව්‍යාධි මරණයෙන් මිදෙන්න බැහැ ඉපදුණු නාති ජනත සමරණ හටගත්තු හටගත් දේ මිදෙනවාමයි සංකති ධර්මයන්ගේ ලක්ෂණය. හටගත් දේ දිරනවා, වෙනස් වෙනවා, මැරෙනවා, වළක්වන්න බෑ. එහෙනම් ශෝක පරිදේව දුක් දුන්නත් නැති කරන්න නම් ජරා මරණය නැති වෙන්න ඕන. ජරා මරණය නැති වෙන්න නම් හට ගැනීම නතර වෙන්න ඕන. නොහට ගන්න බවට පත් වෙන්න ඕන. අසංකත ධාතු නොහට ගන්න. එහෙනම් දැන් අපි අසංකත ධාතුව ලබන්න හට ගැනීම පිණිස පවතින කර්ම රැස් කිරීමක් නැවත නැවත කිරීමෙන් ඒ ප්‍රතිඵලය ලබන්න වෙන්නේ නැහැ. මෙයින් අපි අදහස් කරන්නේ පුඤ්ඤාදි සංඛාර නොකල යුතුයි කියන එක නෙමෙයි. එයින් පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුව අපට දේශනා කරන අනුපිළිවෙලක් තියෙනවා. සබ්බ පාපස්ස අකරණ. අපුඤ්ඤාදි සංඛාර ඉස්සෙල්ලම අතහරින්න. අපුඤ්ඤාදි සංඛාරය අතහැරලා කුසලස්ස උපසම්පදා. මේ කුසල සංඛාර ටික මතු කරගන්න. අකුසලේ අතහැරලා කුසලේ මතු කරගන්න. එතන ඉඳගෙන සචිත්ත පරියුදපන මේ අනුසේ ධර්ම සිදෙන්න කුසලයක් දුරු කරන්න කුසලයක් අත්හරින්න. පුඤ්ඤ පාප පහීනස්ස මේ දෙපැත්තම අත්හරින්න. මේ දෙපැත්තම අත්හරින්න බැහැ අකුසලයේ අතහැරලා කුසලයට නාපු වෙනකොට. එනිසා පළමු කොට අකුසලයේ අතහැරලා කුසලයට එනවා. හැබැයි සමහර කෙනෙකුට මේ දෙකම එකවර කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නනවා. එක නැත්තේ හැදුණු අඹ පොකුරක්. කෙනෙකුට ඕන නම් පුළුවන් විදියෙන් විදිය කඩා ගන්නත් පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් එකවරම අඹ ඉත්තම කපලා දාන්න. පින් පව් දෙකම හට ගන්න තැන හඳුනාගත්ත කෙනෙකුට විතර්ක මූලය හඳුනාගත්ත කෙනෙකුට එකවරම මේ සියල්ල නිරුද්ධ කිරීමේ හැකියාව මූලය තුලම තියෙනවා. නමුත් අපට ඒ හැකියාව නැති වෙන්න පුළුවන්. අපට ලේසි අපිට පහසු වෙන්නේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක පිරිස පවතින මේ අකුසල සංකල්පනාවන් පහළ වුණොත් අපේ කය වචන ටික දුසි පරිදි සහගත අකුසල සහගත. එතකොට කය වචන අකුසල සහගත වෙන්නේ සිත අකුසල සහගත වුණොත්. විතර්කේ කල්පනාවන් අකුසල සහගත වුණොත් අකුසල සංකල්ප අකුසල විතර්ක තුනක් තියෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පහළ වෙන්නේ ඊට ලැබෙන නිමිති සලකුණු අනුව. ඒ විතර්කයන්ට පූර්වයෙන් ලැබෙන සලකුණට කියනවා කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. කාම සංඥාව හිතේ උපදින කොටයි කාම විතර්කය. ව්‍යාපාද සංඥාව හිතේ උපදින කොටයි ව්‍යාපාද විතර්කය. විහිංසා සංඥා පහළ වෙන කොටයි විහිංසා විතර්කය. ඊළඟට ඒ විතර්ක පහළ වුණු ඒ දූෂිත හිත මූලික වෙලා කරන ක්‍රියාව අකුසලයි. ඒ අකුසල සංඥාවන් දුරු කරලා කුසල සංඥාවන් මතු කරගන්න පුළුවන්. නෙක්ඛම්ම සංඥා, ව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා කියලා කියන ඒවාට. ඒ කුසල සංඥාවන් පහළ වුණොත් ඉතේ පහළ කරගත්තොත් ඒවා ඉබේ උපදින්නේ නැහැ. කාම විතර කාම සංඥා ව්‍යාපාද සංඥා ඉගේ පහළ වෙනවා. කුසල සංඥා උපදවන්න ඕන. උපදවා ගත්තාම හිත මූලම පවිත්‍රායි. ලෝභ නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ. යටපත් වෙලා. අලෝභය, අලෝසය, අමෝහය. දැන් කුසල සංඥාවන් නැති තැන අකුසල විතරක නැහැ. නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, විතර්ක කුසල සහගත. කල්පනාව මනෝ කර්මයේ කුසල සහගත නිසා කායික ක්‍රියාවත් වාචික ක්‍රියාවත් කුසල සහගතයි, සුසි සිල්වත් වෙනවා. ඔන්න සීලයේ නිධානේ සීලය කියන තැන හරියට හොයලා බැලුවා. අපි හරියට හඳුනාගෙන සීලවත් වෙන්න පටන් ගත්තොත් මෙන්න මේ බඳු දැක්මක් දර්ශනයක් දක්වා සීලමය වැඩ පිළිවෙලද ගැඹුරට යොමු වෙනවා. දැන් කුසල සංඥා මතු කරගෙන කුසල් විතරක පහල කළා. දැන් භවයේ අමාරු භයානකාරී මිදුණා. තිසං ප්‍රේතාසුර නිරය අපායට ගෙනියන අපාය ප්‍රතිසන්දියේ පිංස පවතින විඥාන හට ගැනීම නතර කළා. හැබැයි මේ කුසල විතර්ක නිසා මනුස්ස ජීවිය බ්‍රහ්ම ආදී සුගති ප්‍රතිසන්දි විඥානේ හට ගන්න මේ ප්‍රමාණවත්. දැන් අපි ධර්ම තුල ඉගෙනගෙන තියෙන ඕන භවත්‍රය පිළිබඳව අනුමාන හෝ දැනුමක් ලබලා තියෙන ඕන. මෙතනට නොඇලෙන්න සතර අපායට සාපේක්ෂකව මනුෂ්‍ය ලෝකයේ සුගතිය. මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂකව දිව්‍ය ලෝකයේ සුගතිය. දිව්‍ය ලෝකයට සාපේක්ෂකව රූපී බ්‍රහ්ම ලෝකයේ සුගතිය. රූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂකව අරූපී බ්‍රහ්ම ලෝකයේ සුගතිය. දැන් අපි කියන්නේ පැත්තට බැලුවොත් අරූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂකව රූපී බ්‍රහ්ම ලෝකයේ දුගතිය කියන්න වෙනවා. අරූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සැප රූපී බ්‍රහ්ම ලෝකේ නෑ. රූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂක දිව්‍ය ලෝකයට දුගතියක් කියන්න වෙනවා. රූපී බ්‍රහ්ම ලෝකයේ තියෙන සැප දිව්‍ය ලෝකේ නැති නිසා. දිව්‍ය ලෝකයට සාපේක්ෂකව මනුෂ්‍ය ලෝකයට දුගතියක් කියන්න වෙනවා. දිව්‍ය ලෝකයේ තියෙන සැප මනුෂ්‍ය ලෝකේ නෑ. මනුෂ්‍ය ලෝකයේ සාපේක්ෂකව සතර අපාය දුගතිය. මනුෂ්‍ය ලෝකයේ තියෙන සැප ටික සතර අපාය නැති නිසා. දැන් මේ ලෝකී සැප දුක කියන දෙක අපිට හම වුණේ එකකට එකකට සාපේක්ෂක. නිබ්බාණං වා උපනිදාය සම්භා උප්පත්තිය දුග්ගති. නිවනට සාපේක්ෂකව මේ හැම උපතක්ම දුග්ගති. කාම රූප අරූප මේ තුන් භවයම නිවනට සාපේක්ෂකව බලනකොට දුගති. ඒ දුගත කියන්නේ ඒ හැම තැනකම ජාති ජරා මරණය තියෙන නිසා දුග්ගති. නිබ්බානං වා උපනිදාය සම්භා උප්පත්තිය දුග්ගති. ඒ නිසා ඔන්න මේ ශාසනයේ මේ තුන් භවයේ කොතනක හෝ උප්පත්ති ප්‍රතිසන්දිය නිවන විමුක්තිය හැටියට බාරගන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ සුගතිය, ස්වර්ගය, දේවාගම් පිළිගත්තා. බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය විමුක්තිය ඇටියට බ්‍රහ්ම ආගම් පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ප්‍රතික්ෂේප කළා. ඒ මේ හැම තැනකම මේ අය සුගතිය ස්වර්ගයේ විමුක්තිය කියලා පනවන තැන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලට හේතුව ඉතිරිව තියෙන නිසා. එහෙනම් දැන් අපිට කුසල සංඛාර පහල කරගත්ත පමණකින් සතුටු වෙන්න බෑ. තාම ජරා මරණයෙන් මිදෙලා නැහැ. ශෝක පරිදේව දුක් දොම්නස් වලින් මිදෙලා නැහැ ඉතන. එනිසා සච්චිත්ත පරියෝධපන මේ හිත අනුශය ධර්මයන් දෙනු පවිත්‍ර කරන්ට ඕන, නික්ලේශී කරන්ට ඕන. ආශ්‍රව අනුශය සියල්ල සිඳ දමන්න, සියල්ලෙන් සිත නිදහස් කරගන්න ඕන. එතෙක් වැඩ පිළිවෙල එනිමාවක් නැහැ. එහෙනම් දැන් අපි ඔන්න අවධාරණයෙන් මතක තියාගන්න ඕන, අපි නිවන් දකින්න කියලා කරන ක්‍රියාව පුඤ්ඤ අපුඤ්ඤ ආනිඤ්ඤ මේ ත්‍රිවිධ සංඛාරයන්ට අයිති නොවිය යුතුයි. දැන් අපි කියවනේ ලෞකික ප්‍රතිපදාවක්. ලෞකික ප්‍රතිපදාව තුළ බලාපොරොත්තු වෙන්නේ අපුඤ්ඤාවි සංඛාර දුරු කරලා පුඤ්ඤාවි සංඛාර කුසල චේතනා පහළ කරගන්න එක, දාන සීල භාවනා ආදි වශයෙන්. ඒ ලෞකික ප්‍රතිපදාවට සාපේක්ෂව මේ ත්‍රිවිධ සංඛාරයන් අතරින් කුසල සංඛාරයන් වැඩිම මේ ශාසනය තුළ එගෙවීමක් තියෙනවා ලෞකික ප්‍රතිපදාවට අනුව. ඒක ලෝකෝත්තර ප්‍රතිපදාවට උපකාරයි. අකුසල සංඛාර පහළ වෙන කෙනෙකුට, පහළ කරගන්න කෙනෙකුට ලෝකෝත්තර කුසලයකට යන්න පුළුවන් කමක් නැහැ. ලෞකික කුසලේවත් පිටන්නේ නැති කෙනෙකුට අධික කුසලයකට යන්න බෑ. එනිසා අපි සුදුස්සෝ වෙන්න ඕන. අර බුදු ඇසට ලක්ුණු මහා කරුණා සමාපත්තියට සමවැදිලා උදෑසන ලෝ බලනකොට සුදුස්සෝ හැටියට උන්වහන්සේට පෙනුනේ අපුඤ්ඤාදි සංඛාරයන්ගෙන් මිදලා කුසල සංස්කාරයන් බහුල කොට සිතේ උපදවමින් සිත පවිත්‍රව කුසල සහගතව සිත පවත්වන අයයි උන්වහන්සේ සුදුස්සෝ හැටියට දැක්කේ. එනිසා අපි කාටත් විවාදයක් නැහැ. පළමු කොට සබ්බපාපසකරණ සියලු තව එහෙම නැත්නම් අපුඤ්ඤ සංඛාර දුරු කළ යුතුයි, කුසලයේ වැඩි යුතුයි. පූර්ව සුදුසු පමණේ, ඒ පූර්ව සුදුසු පමණ නැතුව ඉන්හැට යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ පූර්ව සුදුසුකම කියනකොට ලෝකෝත්තර මාර්ගයට අනුරූපීව පූර්ව ප්‍රතිපදාවක් හැටියට වෙන්න ඕන අපි මේ කරන වැඩපිළිවෙලක්. නිකම්ම නිකම් කරන වැඩපිළිවෙලක් වෙන්න බෑ. දැන් ඔය පංචශීල සමාදන් වෙනවා, පොහොය අටශීල සමාදන් වෙනවා, දසශීල සමාදන් වෙනවා, දන් දෙනවා, භාවනා කරනවා, මේ අදි විවිධ වැඩපිළිවෙල වල යෙදෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල අර ලෝකෝත්තර ප්‍රතිපදාවට යොමු කරන දිසාවට බරව මේ ක්‍රියාව යෙදෙනවා. එහෙම නැත්තම් අපි රකින සීලේ, අපි දෙන දානේ, අපි කරන භාවනාවේ අන්නේ ශාසනයක කරන දාන සීල භාවනාවේ වෙනසක් නැහැ. සංවිතනිකායේ කියවල බැලුවොත් පේනවා අපේ සාමීන් වහන්සේලා පිණ්ඩපාත යන තව වෙනව තියනවා දැක්කහම අන්නේ තීර්ථකාරාම වලට යනවා. ඔවුන් සමග සතුරු සාමීචී යෙදෙනවා අන්නේ තීර්ථකයන් සමග. සමහර තැන්වල කියවෙනවා අපි අපේ ශ්‍රාවකයන්ට පණවන්නේ, අපි තුරු කරන්නේ සියලු දිසාවටම මෛත්‍රිය වඩන්න, මෛත්‍රී ධ්‍යාන චේතෝ විමුක්තිය, මෛත්‍රී ධ්‍යානය වඩන්න, කරුණා ධ්‍යානය, උපේක්ෂා ධ්‍යානය වඩන්න තමයි අපි පුරුදු කරන්නේ, අපි අපේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ. ශ්‍රවණ බෞද්ධ ගෞතමිය සියලු දිසාවට දස දිසාවටම මෛත්‍රී වඩන්න පුරුදු කරනව, පුරුදු කරනව අනුශාසනා කරනවා. ඉතින් ශ්‍රවණ බෞද්ධ ගෞතමයන්ගේ අනුශාසනාවේ දේශනාවේ අපේ අනුශාසනාවේ දේශනාවේ වෙනස මොකක්ද? අපි දෙන්නම කියන්නේ එකක් නේ. එහෙම කියපු ශාස්ත්‍රවරු ඉන්නවා. තවත් තැනක කියවෙනවා අපේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන්නයි අපේ ශ්‍රාවකයන්ට උගන්වන්නේ. අපි පුරුදු කරන්නේ එහෙමමයි. ඉතින් ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් එහෙමමනේ අනුශාසනා කරා. ඉතින් ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ගේ අපේ අනුශාසනා විදේශනා වෙනසක් නැන්නේ සමයි. මෙහෙම කිව්වහම වික්ෂුන් වහන්සේලා නිහඬව ඒක පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම උන්වහන්සේ මේ දෙකේ වෙනස කියලා දෙනවා. මතු පිටින් බැලුවහම ක්‍රියාකාරකම සමානයි වගේ. නමුත් මේ ශාසනයේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමී විවේකයේ ඇසුරුකොට, විරාගයේ ඇසුරුකොට, නිරෝධයේ ඇසුරුකොට නිවනට නැමුණක් කොට මේ ප්‍රතිපදාවන් මේ ශාසනය තුල පවතින. එතකොට මෛත්‍රී භාවනාව අපෙත් තියෙනවා, අනි ශාසනවලත් තියෙනවා. ආනාපාන සති භාවනාව අපෙත් තියෙනවා, අනි ශාසනවලත් තියෙනවා. මරණ සති භාවනාව අනි ශාසනවලත් තියෙනවා, මේ ශාසනයේ තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාව මේ ශාසනයේ තියෙනවා, අනි ශාසනවලත් තියෙනවා. වෙනස මොකක්ද? අපි මේ නිවන දක්වා යන පූර්ව දැක්ම දර්ශනයක් ඇතුවයි අපි මෙතන කරන්නේ. ඒ පූර්ව දැක්මෙන්, පූර්ව දර්ශනයෙන් තොරව මෙතන අපි ක්‍රියාව කළොත් ඒක මේ සර්වඥ ශාසනයේ ප්‍රතිපදාව කියලා. අර ප්‍රතිපදාවයි මේ ප්‍රතිපදාවයි වෙනසක් පේන්නේ. එනිසා අද වර්තමාන ලෝකයේ අපි හුඟක් දෙනෙක් බෞද්ධ හැටියට නම් කරගෙන හිටියා අපි සර්වඥ ප්‍රතිපදාව දැක්මක් දර්ශනයක් ඇතුව අනුගමනය කරනවද කියන එක නම් සත්‍යයිද? දැන් ඔබ හිතන්න සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ මීලෝ 15 වෙනි දවසේ ඒ ආදරණීය අම්මා උපෝසත සීලේ සමාදන් වෙලා හිටියා. සීල් සමාදන් වෙලා හිටියා. එදත් තිබුණා මේ පන්සිල් 800. අදත් මේ ශාසනයේ පන්සිල් 800 තියෙනවා. දැන් එදා තිබිච්ච දේමද අදත් අපි කරන්නේ. එදත් පරපාල නැසීම අකුසලයක්. මිදෙන්න උත්සාහ කරනවා. හොරකම කාමිත්‍යාචාරයේ බොරුව සුරාව වැරදි දේ හැටි දැකලා එකින් මිදලා ඉන්න උත්සාහ කරනවා. දැන් අපි අද මේ බෞද්ධයෝ හැටියට මේ සර්වඥ සාසනයේ ප්‍රතිපදාවක් හැටියට ඒ ටිකම නම් අපි කරන්නේ එතනින් එතනයි වෙනස මොකද්ද? කිසි වෙනසක් නැහැ. මේ දෙකේ වෙනසක් තියෙන්න බැරිද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන තැන වෙනසක් නැහැ. ඒගොල්ලෝ වෙන්ුණා, අපි වෙන්ුණා, වෙන්ුණාමයි. ඒක කුසලේමයි. හොරකම් කිරීම ඒගොල්ලෝ කළත් අපි කළත් වැරදි. ඒ සමාජයේ හොරකමෙන් මිදුණත් අපි මිදුණත් කුසලේමයි. කාමත්‍යාචාරයේ වැරදි, ඒ වැරදෙන් කවුරු හරි මිදිනවා නම් එදා මිදුණත් අද මිදුණත් ඒක හොඳ දෙයක්. බොරුව කේනම පරස වචනේ වැරදි, එදත් මේ වරදින් කවුරු හරි මිදුණා නම් අදත් කවුරු හරි මිදිනවා නම් ඒක යහපතක්මයි. සුරාවෙන් මතින් එදත් කවුරු හරි මිදිලා හිටියා නම් කුසල සාගතයි, අදත් කවුරු හරි මිදිලා ඉන්නවා නම් කුසල සාගතයි. මතු පිටින් බැලුවහම නම් මේ දෙකේ කිසි වෙනසක් නැහැ වැඩ පිළිවෙලේ. හැබැයි ඒ අයට නොතිබුණු, ඒ අය නොදැක්ක ඉදිරි දැක්මක් මේ පංචශීල ප්‍රතිපදාව තුළ පවා අපට තිබුණොත් තමයි මේකට අරියකන්ත සීලයක් කියන්න පුළුවන් වෙන්නේ. එදත් පංචශීලට සීල් තිබුණා, ඒවට අරියකන්ත සීල කිව්වේ නැහැ. මේ ශාසනයේ පංචශීල ප්‍රතිපදාවට කියන්නේ අරියකන්ත සීලය කියලා. මොකක්ද අරියකන්ත සීලය කියන්නේ? අරිය කන්ත, කාන්ත කියනවා. කැමති. ආර්යෝ කැමති සීලය. ආර්යෝ කැමති සීලය. ඇයි ආර්යෝ කැමති වෙන්නේ? අපේ පසුපසෙන් තව පිරිසක් එනවට ඒ ඇත්ත කැමති. උන්වහන්සේලා වැඩේ ආර්ය භූමියට තව කෙනෙක් එන්න සමීප වෙන උත්සාහවත් වෙනවනම් ඒ ආර්ය උතුම කැමති. එතකොට අපේ සීලය අරියකන්ත සීලයක් වෙනවා. අරියකන්ත සීලයක් වෙන නම් මොකද වෙන්නේ? මේ පංචිල් රකින්න එකම නෙමෙයි. මේට වඩා එහාට ඇතුළට ගිය දෙක්මක් දර්ශනයක් මේකේ දිලා තියෙනවා. මොකක්ද? අන්න අපි ලෝකෝත්තර නිවන පිණිස දැන් මේ කරන ක්‍රියාවම අර්ථවත් කරගත්තාම ඒ ප්‍රතිඵලයට යන්න පුළුවන්. මෙතන ඉන්න තැන අර්ථවත් කරගන්නේ නැතුව අර බලාපොරොත්තු ප්‍රාර්ථනා විතර කරගන්න හබෝවෙන්නේ නේ. දැන් මුලයි අපි බලමු ටිකක් ඒ තැන ගැන විමසලා. බුදුරජාණන් වහන්සේ සීලය කියන තැන පැනෙව්වේ කය වචන දෙකෙන්. කාය වාචානං සමෝදානං සීලං. කය වචන දෙකේ හික්මීම සංවරය සීලය කියලා. දැන් අපි ප්‍රාණඝාත, දත්තා දාන, කාමිත්‍යාචාර, බොරුව, සුරාව මේ සියල්ල අපි ගත්තොත් කයින් වචනයෙන් කෙරෙන අකුසල්. කයින් වචනයෙන් කෙරෙන අකුසල් වලින් මිදෙන බව තමයි මෙතන සීලය කියලා තියෙන්නේ. මේක කරන්නේ නැහැ. මේවා දෙන් මිදෙනවා. මේ වර්ධන කර ඉන්නවා කියන පොරොන්දුවක් වෙනවා. එතකොට මේ එදා තිබුණේ පොරොන්දු සීලය. මම අද මේ පැය 24 මේ වරද කරන්නේ නැහැ. මේ පැය 12 මේ අකුසලයේ යෙදෙන්නේ නැහැ. නිදහස් වෙනවා කියන පොරොන්දු සීලය. අදත් මේ පොරොන්දු සීලය ඒ විදිහටම පොරොන්දුවක් නම් එකෙන් එකේ වෙනසක් නැහැ. එහෙනම් අපිට වෙනස තියෙන ඕන කොතනද? මෙන්න මේකේ මූලය හඳුනා ගන්න වෙනවා. මූලය හඳුනා ගන්න වෙනවා. අකුසලය කය වචනය අසංවර වෙන්නේ, මේ දුස්චරිතයට වැටෙන්නේ කොතන කෙලෙසුනොත්ද, කොතන කිලුටු වුනොත්ද? ඔන්න අපට තියෙන ඕන දැක්ම. මෙතන කෙලෙසෙන්නේ, මෙතන කිලුටු වෙන්නේ සිත කෙලෙසුනොත්. සිත කෙලෙසුනොත් මොනවද සිත කෙලෙසෙන ධර්ම වලට කියන්නේ? සිත කෙලෙසෙන ධර්ම වලට මොනවද කියන්නේ? කෙලෙස්. සිත කිලුටු කරන ධර්ම වලට කියනවා කෙලෙස් කියලා. අපි මේ කෙලෙස් වල ප්‍රධානම කෙලෙස් තුනක් හඳුන්වනවා, ලෝභ, ද්වේෂ, මෝහ කියලා. ඒ ලෝභ ද්වේෂ මෝහ සිතේ උපන්න හිත කෙලසියා. ලෝභ ද්වේෂ මෝහ හිතේ උපදිනවා නම් හිත අනුරූපීව හිත කාම විතරකයෙන්, ව්‍යාපාද විතරකයෙන්, විහිංසා විතරකයෙන් යුක්ත. අකුසල කල්පනා තුනක් තියෙනවා. අකුසල කල්පනා තුනක් තියෙනවා. මොනවාද අකුසල කල්පනා? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. දැන් බලන්න කාම සංකල්පනා අපේ හිතේ නැවත නැවත මතුවෙනවා නම් අපිට කය වචනේ පාලනය කරනවා කියන එක කරන්න හම්බ වෙන්නේ නැහැ. ව්‍යාපාද විතර්ක හිතේ නිතර නිතර බහුලව පහළ වුණොත් කය වචන දෙක සංවර කරන්න බැහැ. විහිංසා විතර්ක හිතේ නිතර නිතර පහළ වෙනවා නම් කය වචන සංවර කරන්න බැහැ. මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා. මනස දූෂණය වුණු කායික ක්‍රියාව, වාචික ක්‍රියාව අකුසල සාගත වෙනවා, වළක්වන්න බෑ. එහෙනම් මේ කායික ක්‍රියාව, වාචික ක්‍රියාව අකුසල නොවෙන්නේ, ඒ පොරොන්දුව ඉටු වෙන්න නම් අපි පොරොන්දු වෙන නිකම්ම ඉඳලා බෑ. මෙන්න මේ ධර්මයේ අපට උගන්වනවා, මෙන්න මෙතන මේ පොරොන්දුව ඉටු කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ, මේ චිත්තසම්පද සමාදානයේහි කෙනෙකුට නොකැඩී නොසිඳී මෙවන් පවත්වන්න පුළුවන් වෙන්නේ සිත කාම විතරකයන්ගෙන්, ව්‍යාපාද විතරකයන්ගෙන්, විහිංසා විතරකයන්ගෙන් රැකගත්. දැන් අපිට පුළුවන්ද හිතේ උපදින කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක පාලනය කරන්න? ඔන්න උපදින හිතේ උපදින මේ අවස්ථාවට කියන පාලි උත්හාන කියලා. හිතේ කෙලෙස් අවදි වෙන අවස්ථාව. හිතේ අවදි වෙන කෙලෙස් නිවා ගන්න, සංසිඳවා ගන්න ක්‍රමයක් නැති වුණා. විදිහක් නැති වුණා. ඒක වළක්ව ගන්න ක්‍රමයක් දන්නේ නැත්නම් අපි කාම විතරකේ බලවත් වෙච්ච වෙලාවට කයින් වචනයෙන් අකුසල් කරනවා. ව්‍යාපාද විහිංසා විතරක බහුලව බලවත් වෙච්ච වෙලාවට ඒක නිවා ගන්න පාලනය කර ගන්න ක්‍රමයක් නැති වුණොත් මොකද වෙන්නේ? කයින් වචනයෙන් අකුසල් කරනවා. එහෙනම් අරියකන්ත සීලය කියන්නේ මොකක්ද? මේ චිත්තාපදරික සමාදන් වෙලා මම කරන්නේ නැහැ කියලා ඔබේ බලාගෙන ඉන්න එක නෙමෙයි. මෙතන නොකර ඉන්න පුළුවන් වෙන්නේ හිතේ අවදි වෙන කෙලෙස් අවදි වෙන්න නොදී පවත්වන්න පුළුවන් නම් අවදි වෙන ක්ලේශය යටපත් කරන්න පුළුවන් නම් විතරයි මේ සැබෑ ලෙසම කය වචනේ රකින්නවා කියන සැබෑව යෙදෙන්නේ. දැන් ඔන්න අපි අරියකන්ත සීලයක් හැටියට අපි මේ සීලය සමාදන් වෙන උත්සාහ කරනවා නම් අපිට ශික්ෂාපද සමාදන් වෙලා හරිමම සීල සමාදන් වුණා කියලා නිකන් ඉන්න බෑ මොහොතක්වත්. කොයි වෙලාවෙ කොයි මොහොතේ වුණත් ඉතින්නේ කාම ව්‍යාපාද විහිංසා විතර්ක පහළ වුණොත් ඒ මොහොතේ මේ සිත මූලික වෙලා කරන මනසාසේ පදුට්ටේන වාසතිවා කරෝති. ඒ දූෂිත මනස මූලික වෙලා කරන යම් කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් ඇත්නම් එක දූෂිත එක අකුසල. එහෙනම් දැන් අපි සමාදන් වෙච්ච සීලය හැමදාම රැකගන්න නම් අනිවාර්යයෙන්ම අපට රකින්න ඕන තැන කොතනද තියෙන්නේ? කය වචන දෙකේ රකින්න දෙයක් නැහැ. පොරොන්දු වුණා මේක කරන්නේ නැහැ කියන ඊළඟට තියෙන්නේ එතන රකින්න කියලා අමුතු දෙයක් නැහැ. අකුලගෙන ඉන්න නෙමෙයි, නිදාගෙන ඉන්න නෙමෙයි. දැන් මේ ටික රකීම සීලය නම් හොඳට වගකීලා නිදි ගත්තාම හරි. කයින් අකුසලුත් නැහැ, වචනේ අකුසලුත් නැහැ. හොඳට නිදාගන්න. ඒ වෙලාව වුණ මන් සිල් රැක්කා කියලා කියන්න පුළුවන්. එහෙමත් සිල් රැකින සමහර සිල් සමාදන් වෙලා. ඉතින් ඒවා සිල් නෙමෙයි. හොඳ සූත්‍රයක් තියෙනවා ජීවනිකායේ කියවල බලන්න සමන මණ්ඩිකා සූත්‍රය. මේ ගැන බුදුන් අවුරු ලක්ෂණ දේශනාවක් කරලා තියෙනවා. එතකොට එහෙනම් අපට ශික්ෂාපද සමාදන් වුණාම දවස පුරාම කරන්න ක්‍රියාවක් තියෙනවා. මෙන්න මේ හිත රකින්න. සිත රකින්නවා. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක පහළ නොවෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයට මොකද්ද කියන්නේ? වීර්යයට මොකද්ද කියන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වඩන්නවා. මේ සීලය පිණිස සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වඩන්නවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ මොකද්ද? නූපන්න කුසල් නූපදීන. උපන්න කුසලය දුරු කරන්න. නූපන් කුසලය උපදවන්න. උපන් කුසලය වඩන්න. මෙන්න මෙතනදි තියෙන වැඩපිළිවෙළ දෙක. අපිට පුළුවන්කම තියෙනවා කුසල විතරකයකින් අකුසලේ විතරකේ යටපත් කරලා සිත ලෝභයේ දේශයට මෝහයට යන තැන ඉඳ වහගෙන ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා. විතරක මූලයම හඳුනගෙන විතරක මූලය සිඳලා අකුසලයෙන් වෙන්න පුළුවන්. අන්න එතන විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්ඛා සවිචාරා විවේකජං පීති සුඛං කටමජ්ජහන ඒ ප්‍රතිපදාව යම් කෙනෙකු හඳුනගෙන විතර්ක මූලයෙන්ම හඳුනගෙන ඒ කියන්නේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඉගේ පහළ වෙනවා නෙමෙයි ඒකටත් නිමිත්තක් සටහනක් සලකුණක් හිතේ යදිනවා එතන තමයි මේ විතර්කයේ මූලය මෙන්න මේ විතර්ක මූලය හඳුනන කෙනාට පුළුවන් ඒ මූලය මුදුරු කරලා කුසල සහගත වෙන්න එතකොට නිකන් කුසල් සහගත වුණා නෙවෙයි කාමයෙන් අකුසලයෙන් වෙන් වෙලා අවිකුසලයට ධ්‍යාන කුසලයකට පත් වුණා එහෙම යන ක්‍රමයකුත් තියෙනවා නමුත් අපි අද දවසේ වැඩිපුර භාවිතා කරන්නේ ඉස්සෙල්ලා අපි අනුගමනය කරන ඕන වැඩපිළිවෙලක් තියෙනවා සම්මත වැඩපිළිවෙලක් ඒක තමයි ධර්මානුසීල සමාදන් වෙලා ඉන්නේ තමන් දැනගෙන ඉන්නවා දැන් ඉතිරි ලෝභිත කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක පාල වෙන්න පුළුවන් අරමුණු ලැබුණොත් එහෙම අරමුණක කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක මේ අකුසල විතරක ඉතිරි උපන්නෝ පාලනයක් නැයි බීම කාය වචනේ අකුසල සාගත වෙනවා මන් සම්මදන් වෙච්ච ශික්ෂාව විදිනවා එහෙනම් මන් සමාදන් වෙච්ච ශික්ෂාව රකින්න ඕන මම සමාදන් වෙච්ච ශික්ෂාව රකින්න ඕන කිකී වණ්ඩම් සමරීව වාලදී තියන් වපුත්තන් නයනන් වේකක තිකීව අණ්ඩං චමරීව වාලදී බොහෝම ආදරෙන් ප්‍රවේශමින් රකින්න ඕන ඒක රකින්නේ කොහොමද ඒක රකින්නේ කොහොමද දැන් අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙතන නරක් වුණොත් තමයි එතන නරක් වෙන්නේ එහෙනම් දැන් අපිට රකින්න තියෙන හිත එනිසා අකුසල විතරපේට පහළ වෙන්න ඉඩ නොතබාම මා මොකද කරන්නේ කුසල විතරපයක් හිතට නගා ගන්න. ඔන්න අපි සාමාන්‍ය ජීවිතයේදී භාවනා කියලා කියනවා මෙන්න මේවට. සවදාන සීල භාවනා කියන පුණ්‍ය ප්‍රතිපදාව සීලේට භාවනා ප්‍රතිපදාවකට වෙන්නේ මෙතනදී. භාවනා මොකද්ද දැන් හිත නිකන් තිබුණොත් හිත කෙලසෙනවා ඒ නිසා වුණ අපේ බුදු ගුණ මෙනෙහි කර කර ඉන්න අපේ පරණි අම්මලා අප්පච්චිලා සිල් සමාදන් වෙච්ච දවසේ නව ගුණ වෙලාකට අරගෙන හිත සිහිය කාම ව්‍යාපාද විහිංසා විතර්ක වලට යන්න නොදී නොනවති තිරිසෝ ගාථාව කිය කිය ඉන්නවා අටවැල ගණන් කර කර ඉති විසූ භගවා රහං සම්මා සම්බුද්ධ විද්‍යා චරණ සම්පන්න සුගතෝ ලෝකෝ ඉදෝ අනුත්තු ලෝකෝ ඉදම් සාරති සත්තා දේවං සානං බුද්ධ භගවා ති ඔන්න කැටයක් පදයට දෙනවා ආයි වෙන අකුසල කල්පනාවකට යන්න නොදී මේකම කළා අන්න මේ ක්‍රියාව පවා සිත කාම ව්‍යාපාද විහිංසා විතර වලට යන්න ඉඩ නැහැ හිත කෙලෙසෙන්නේ නැති නිසා ඒත් තන් සීලය රැකුණා සීලය ආරක්ෂා වුණා කය වචන වර්ධට යන්න ඉඩක් නැහැ දැන් ඒ නිසා කෙනෙකුට පුළුවන් බුදු ගුණ නිදී කර කර ඉන්න කෙනෙකුට පුළුවන් මෛත්‍රී චේතනා පහළ කර කර ඉන්න මේ අකුසල විතර කරන මේ හිත උඩට අසුභ බව මෙනෙහි කර කර ඉන්න පුළුවන් මරණ සතිය මෙනෙහි කර කර ඉන්න පුළුවන් ආනාපාන සතිය වඩමින් ඉන්න පුළුවන් මේ කුමන හෝ භාවනාවක හිත තබුව කියලා කියන්නේ නූපන්න කුසලයේ උපදින්න උපන්න කුසල දුරු වෙලා නූපන් කුසලයේ උපදින්න උපන් කුසලයේ වැඩෙන්න අපි දැන් හිත තරමුලින් දබලා තියෙනවා. දැන් අපි කමටහනට හිත ගත්තා කියන්නේ මොකද්ද? උපන්න කුසල දුරු කරලා නූපන් කුසලය ඉපදේවා. ඒ නූපන් කුසලය උපදවලා උපන් කුසලය පිළිගන්න නොදී අත් නොහැර සිට දිහා බලාගෙන ඒ භාවනා කර්මස්ථානයේ හොඳින් පුරුදු කරනවා පුහුණු කරනවා කියලා කියන්නේ ඔන්න අපි අකුසල විතරක දුරු කරලා දැන් කුසල කල්පනා නෙක්ඛම්ම සංකල්ප අවියාපාද සංකල්ප අවීංසා සංකල්ප අපි හිතේ මතු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් හිත කෙලෙසිලා නැහැ. මනස ආචේ පසන්නේ නැහැ. මනස ප්‍රසන්නයි. ප්‍රසන්න මනස මූලික වෙලා කරන කියන ක්‍රියාකාරකම් ටික කුසල කරන කියන ක්‍රියාකාරකම් ටික කුසල. එහෙනම් අපේ සීලය අර්ථවත් වෙන්න ඔන්න පළවෙනි කාරණාව වැඩි ගැඹුරු ධර්මයකට යන්න බැරි නම් සිල් සමාදන් වෙච්ච වෙලාවෙ වෙන්න අකුසල විතරකයකට යන්න ඉඩ තියන්න එපා. හැම තත්ත්වයක්ම මේ සතර කමටහන් බුද්ධාරසති මෙත්තාචය අසුභං මරණස්සති තේමා චතුරාරක්ඛා බිකුභාවේ සීලව මෙන්න වැඩෙන සීලය සම්පූර්ණ වෙන්නේ මේ මහා ගැඹුරු ධර්මකට නොබිය මේ සතර කවටහන් වලින් හිත රකිනවා නම් ඒ කාන්තයෙන් ඔහු සමාදන් වෙච්ච සීලය හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා හිතට එකුණු නිසා. ඒ නිසා ඔන්න අපේ පළවෙනි වැඩපිළිවෙල වෙන්න ඕන සීලය පිණිස හිත රකින එක. මේ වගේ කිසියම් වූ කමටහනකින් හිත රකින එක. මෙන්න මෙපමණකින් තියෙනවා සබ්බ පාපස්ස අකරණම්. සියලු පව් දැන් දුරු කරලා. දැන් හිත ලෝභ සාගත, දේශ සාගත, මෝහ සාගත, එහෙම නැත්නම් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක වලට ගියොත් හිත කෙලෙසෙන්නේ. හිත කෙලෙසුණු කෙලෙසුණු හිතින් කරන සියලු කායික වාචික ක්‍රියාකාරකම් පව් අකුසල්. දැන් අපි හිත භාවනා කර්මස්ථානයේ හිත රඳවාගෙන ඉන්නවා නම් හිත කුසල් කුසල විතර්ක. කුසල විතර්කයේ නම් ඇත්තේ හිතේ හිත පවිත්‍රයි. එහෙනම් දැන් අපි සියලු පව් දුරු කරලා සියලු කුසලය මත කරගෙන තියෙනවා. දැන් පොඩි කාරණාවක් තියෙනවා තේරුම් ගන්න. අපි අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියපුවා. දැන් මේ ඇති කරගත්ත කුසල මානසිකාරය අර පුඤ්ඤාභි සංඛාර කියන කොටසට තමයි අයිති. මේකත් මායයට අයිති කොටස. දැන් අපි මේ වැඩපිළිවෙලේ පූර්ව වැඩපිළිවෙල ඇටියට මේ අනුගමනය කළත් භාවනාව කියලා මෙන්න මෙතන අපි රැඳෙන්න ගියොත් අපිත් නිවන් දකින්න භාවනා කරනවා, ප්‍රතිපදාව කරනවා, ධර්මානුකූල ප්‍රතිපදාවේ යෙදෙනවා කියලා මේ කුසල විතර්ක ටික පහල කරගත්ත පමණකින් කවුරු හෝ සතුටට පත් වුණා. මම බුදුගුණත් භාවනා කරනවා, මෛත්‍රී භාවනාවත් කරනවා, සුර භාවනාවත් කරනවා, වරණසති භාවනාවත් කරනවා, අනිච්ච භාවනාවත් කරනවා, අනාපානසති භාවනාවත් කරනවා කියලා දැන් සැලීමකට පත් වුණා. හරිද? දැන් අකුසලයේ දුරු කරලා කුසලයේ උපදවාගන්න තියෙනවා. අපුඤ්ඤාවි සංඛාර දුරු කරලා පුඤ්ඤාවි සංඛාර උපදවාගන්න තියෙනවා. මේක සුරක්ෂිත තැනක්ද? පොඩ්ඩක් වීර්ය සිහිය මද වුණ අප මොනවද උපදින්නේ? නෑ විපාකෙන්නේ මේ අහන්නේ. දැන් අපි භාවනාවෙන් කුසල විතරක පහල කරගෙන තියෙනවා. යම් විදියකින් වීර්ය සිහිය නුවණ මද වුණ ආපහු වහාම ආසන්නයි අකුසල විතරක පහල. අපි භාවනා කර කර ඉන්න ගමනොත් විවිධ කාම විතරක ව්‍යාපාද හිංසා විතරක පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ නූපන්න අකුසලයේ තාම උපදින බවක අපි ඉන්නේ. නූපන් කුසලයේ උපදවලා උපන් කුසලයේ වඩන්න අපි වීර්ය කළාට හිත හිත ගමන් මේ කුසලය විදිලා අකුසලයේ උපදින බවකුත් තියෙනවා. දැන් අපේ ස්වභාවය මේකනේ. අපි කුසලයක් වඩනවා ඒක යටපත් කරගෙන අකුසලය උපදින. එතකොට දැන් අපේ හිතේ ස්වභාවය දැන් වර්තමාන මේ මොහොතේ අපේ ස්වභාවය මොකද්ද? අපට 100%ක් කියන්න බෑ මම අකුසලේ දුරු කළ කෙනෙක් කියලා. දැන් දැන් මේ මොහොතේ 100 නෝන මද වුණොත් ඉබේම නිරායාසයෙන් හිතට ගලාගෙන එන්නේ අකුසල විතරක් ව්‍යාපාරයි. එතකොට මම උත්සාහයෙන් වීර්යයෙන් මෙතන රැකගෙන හිටියා. මේක අතහරින්නකොටම නැවත අකුසලේ ගලාගෙන ඉන්න තියෙන ඉඩ මෙතන තියෙන තාම අපි ඉන්නේ ප්‍රාථමික තැනක ආරක්ෂිත තැනක නෙමෙයි. එහෙනම් දැන් මොන අපට තේරෙනවා අපි මේ ජීවිතේ පුරාම භාවනා කරලා අකුසල විතරක යටපත් කරලා කුසල විතරක මතු කරගන්න භාවනා කළා. භාවනා කරලා කරලා එහේ ඇරෙනකොටම නැගිටිනකොටම අපව මොකද වෙලා තියෙන්නේ? අපව පිළි. අපි කරලා තියෙන හරියට උපමාවක් හැටියට කිව්වොත් හොඳට උල්පත් තියෙන ලිඳ බාල්දියෙන් වතුර අරගෙන අරගෙන ඉහලා ඉහලා ඉගෙනලා තියෙනවා. ඉහිනකොට මේ පිළිඳේ වතුර අඩු වෙනවා. නවත්ව ගම මොකද වෙන්නේ? ආයි වල උල්පත් ක්‍රියාත්මකයි ආයි ඉඳ පිරෙන. දැන් අපි භාවනා කරනකොට හිතට කුසලයි නතර කරපු ගමන්ම පරණ මිනිස්සුවත් පරණ විදිහමයි ඉඳ ඉහලා ඉහලා නතර කරපු ගමන්ම ආපහු පරණ තත්වයටම පිරෙනවා. අඩු වෙන්නේ. එතකොට ඔන්න එහෙනම් මේ ක්‍රියාව ඊට සාර්ථක ක්‍රියාවක් නෙවෙයි, තාවකාලික විසඳුමක් විතරයි මෙතන වෙන්නේ. අපි ටික වෙලාවකට අපි හිත කුසල සාගත වෙයිද? කුසල කර්මය රැස් කරගන්න. ඒ අතීත කර්මීය මරණ මොහොතක තියුණු ඒ කුසල විපාකයේ ඇතුළත සුභතියකට යන්න පුළුවන් වෙයි. එහෙනම් දැන් අපිට ඕන නැවත අකුසලයේ නූපදිනසේ කුසලයේ මතු කර ගන්න පුළුවන් නම් අන්න ඒ වැඩපිළිවෙල තමයි අපි සැබෑම නිවැරදිම වැඩපිළිවෙල හැටියට භාවිත කරන්න ඕන. එයින් අදහස් කරන්නේ මේ වැඩපිළිවෙල નિසරුයි කියලා. ඔබට බහුල කොට භාවිත කරන්න වෙන්නේ මේ වැඩපිළිවෙල. අකුසලයට නොගින් ඉත කුසල සහගතව පවත්වා ගන්න කෙනෙකුට විතරයි ඉන් මෙහාට යන වැඩපිළිවෙලකට පාදවන්න පුළුවන් වෙන්නේ. පඩිපෙළේ පළවෙනි පඩියෙන් පාතියල දෙවෙනි පඩියට ආපු කෙනාට තමයි තුන්වෙනි පඩියට තියන්න පුළුවන්. ඉනි වගේ පළවෙනි පඩිය නැගපු කෙනාට තමයි දෙවෙනි එක. දෙවෙනි එකට ආපු කෙනාට තමයි තුන්වෙනි එක. එනිසා අපි අත් නොහැර කය වචන සංවර භාවයේ පිණිස කය වචන දෙකේ සංවර භාවයේ පිණිස නිරන්තරවම බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සති ආදී කිසියම් භාවනාවකින් හිත සුරක්ෂිත කරගන්න. තාවකාලිකව සුරක්ෂිත කරගෙන ඊළඟට අපි හොයන්න ඕන නැවත නූපදිනසේ නැවත නූපදිනසේ මේ අකුසලයට පත් කරන්නේ කොහොමද? දැන් අපි මේ ක්‍රියාව තුලින් කරලා තියෙන මොකද්ද? තාවකාලිකව යටපත් කරනවා. තාවකාලිකව යටපත් කරපු එකට මොකද්ද කියන්නේ? තදංග ප්‍රහාණය. තදංග ප්‍රහාණය තාවකාලිකව යටපත් කරනවා. මේ කෙලෙස් යටපත් කිරීම තුනක් තියෙනවා. මොනවද? තදංග විකම්මන සමුච්ඡේද. ධ්‍යාන කුසලයෙන් අපට පුළුවන් විකම්මන වශයෙන් යට කරගන්න. ඒ සම්පූර්ණයෙන් වෙනවා නෙමෙයි. අවස්ථාවක් ලැබුණොත් ධ්‍යානලාභීන් පවා ධ්‍යානෙ සමුච්ඡේද ප්‍රමාණයෙන් කළොත් කාප වෙන්නේ නැහැ, මතු වෙන්නේ නැහැ. ඉවරට ඉවර. එහෙනම් අපි විකම්මන ප්‍රහාණයෙන් කෙලෙස් යටපත් කරන ගමන් ඊළඟට අපි බලන්න ඕන තදංග ප්‍රහාණයෙන් පිළිචාරපත් කරනවා විකම්බණය කරන්නේ කොහොමද? සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා ඉතිරි දැක්ම අපිට තියෙනවා. අන්නේදා పూర్ව යුගවල තිබිච්ච තීරේක මේ పూర్ව දැක්ම අපිටත් මේ పూర్ව දැක්ම නැතුව නම් අපි කලේ එතනයි මෙතනයි වෙනසක්. ඒ බ්‍රාහ්මණ යුගයේ තිබිච්ච තීරේමයි. මෙබඳු දැක්මක් ඇතුව නම් අපි සිල්වත් වෙන්නේ ඔන්න අපි ආර්ය සම්ත සීලයට සම්බන්ධයි. සමර වෙනින් ලඟ වෙනින් වෙනවා. ඉතින් මේක කාලයක් මෙබඳු දැක්මක් නොතිබුණා නම් දැන් අපි තේරුම් ගන්න ඕන මොන තරම්ග වශයෙන් මෙහෙම යටපත් කළා ඊළඟට කොහොමද විකම්බන සමුච්ඡේද වශයෙන් යටපත් කරන්න කියලා හොයනගත්තාම නිර්වාණ ප්‍රතිපදාවම ඒ තුළම වෙනවා. අපි ඒ ගැන පස්සේ හවස්වරුවෝ ඉවේකෙන් පස්සේ කතා